එහෙමනම් අපි දැන් විමසා බැලීම ආරම්භ කරමු. ගෙවිගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් අපිට ඇහෙන උණුසුම දේශපාලනික සහ අනිකුත් සමාජීය කරුණු මොනවාද කියලා. දැන් ඔබ දන්නවා පසුගිය සතියේදී සමස්ත ලෝකයේම බොහොම උත්සවශ්‍රීයෙන් ඇරලී ගිය කාලවකවානුවක් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේම කිතුණු බැතිමතුන්ට ආගමික භක්තිය වඩාත් සමීපව දැනුණු සතියක්. ඊයෙන් අවසන් වුණ කිතු සමිඳානන්ගේ උපත සැමරෙන නත්තල. නමුත් අද බොක්සිං ඩේ එක අද බොහෝ රටවල් වලට අදත් නිවාඩු දවසක්. තත්ත්වය මේ ආකාරයෙන් තිබුණට දේශපාලනික උණුසුම නම් අඩුවක් වෙලා තිබුණේ නැහැ ශ්‍රී ලංකාවේ. විවිධ කරුණු කාරණා හරහා යම් යම් දේශපාලනික කරුණු කාරණා කිහිපයකුත් තියෙනවා අපිට අද දවසේදී කතා බහ කරන්න. සුපුරුදු විදිහට දැන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට සුබ දවසක්, ආයුබෝවන්.
සුබ දවසක්, ආයුබෝවන් දිලෘක්ෂි.
නත්තල් සමයේ හින්දා තාමත් නත්තල් උණුසුම අපි අතරින් ගිහිල්ලා නැති හින්දා මේ නත්තලත් එක්කම ශ්‍රී ලංකාවේ විශාල කතාබහක් සහ අවධානයක් ඇති වුණා අර ලෝකයේ ලොකුම නත්තල් ගහ සෑදීමේ ව්‍යාපෘතිය පිළිබඳව. අපිට දැන් අහන්නට ලැබෙන්නේ මේ බලාපොරොත්තු වුණු ගිනස් වාර්තාව තබන්නට හැකියුනේ නැහැ කියලා. මොකක් දුන්නේ ඇත්තටම මම?
දිරුක්ෂි, මෙතන ගිනස් වාර්තාව තිබ්බද නැද්ද කියන එක පිළිබඳව සනාථ කරගන්නනේ තව මාස දෙක තුනක් ගියාට පස්සේ. මොකද මේක ලෝක වාර්තාවක්ද කියන එක පිළිබඳව ඒ පැහැදිලි කිරීම කරන්නට අවශ්‍ය වෙලා තියෙනවා. මුලින් බලාපොරොත්තු වුණා මීටර 100ක උසට මේ කෘතිම නත්තල් ගහ නිර්මාණය කරන්න. නමුත් අපි දන්නවා කාඩිනල් මැල්කම් රංජිත් මේ පිළිබඳ ඔහුගේ විරෝධය ප්‍රකාශ කරලා ඒකත් එක්කම බලධාරීන් මේ කෘතිම නත්තල් ගහ හැදීම අත්හිටෙව්වා. පසුව අග්‍රාමාත්‍යවරයාත් ඒකම මුදල් අමාත්‍යවරයාගේ වැදගත් වීම ඇතිව නැවතත් කාඩිනල්වරයාගේ ආශිර්වාදය ලබා ගත්තා මේ ගහේ කටයුතු ඉදිරියට ගෙනියන්න. නමුත් මේ වෙනකොට මේකේ ඉදිකිරීම කරපු සේවකයන්ට දින 10ක් විතර අහිමි වුණා මේ නිර්මාණ කටයුතු කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ මුලින් ඉලක්කය වෙච්ච මීටර 100ට ළඟා වෙන්නට බැරි වුණා. චීනයේ මෙවැනිම ගසක් 2015 දෙසැම්බර් වලදී නිර්මාණය කළා කියලා තියෙනවා. ඒකේ උස මීටර 55යි. ඉතින් ඒ චීනයේ හදපු ගහ වඩා මීටර 2-3ක් විතර වගේ වැඩි වෙනකොට තමන්ගේ වැඩ කටයුතු නතර කරන්න ශ්‍රී ලංකාවේ මේ සේවකයෝ තීන්දු කළා. ඒ අනුව ඒ බලාපොරොත්තු වෙච්ච උසට වඩා අඩකට විතර වගේ ප්‍රමාණයක් තමයි සම්පූර්ණ කරන්නට පුළුවන් වුණේ. ඒ එක්කම නත්තල් උදා වෙන වෙලාවේ මේ ගහට දාන්න හදපු විදුලි බුබුලු 106ක් විතර වුන් අදහස් කරා ඒ විදිහට මේක ආලෝකමත් කරන්න. ඒ කටයුත්තත් ඒ කලට වේලාවට හරියට කරගන්න බැරි වුණා. ඉතින් දැන් ප්‍රශ්නයක් තියෙනවා, මේක ඇත්තටම ගිනස් වාර්තාවක් වුණාද, එහෙමත් නැත්නම් මේකේ අර උස අඩු කරපු නිසා ගිනස් වාර්තාවක් නොවේ විදත් කියලා. ඒකම ඊට අමතරව තියෙනවා ඒ ගිනස් වාර්තා තබන ගිනස් බුක් ඔෆ් රෙකෝඩ්ස් ආයතන නිලධාරීන් කතාවක් තියෙනවා. ඔවුන් ඇත්තටම මේ අවස්ථාවේ ලංකාවට පැමිණියේ නැතේ. නමුත් මේ ගහේ ඡායාරූප සහ අනෙකුත් තොරතුරු ඔවුන්ට ලබා දෙන්න කටයුතු කරනවායි කියලා. නමුත් මුලින් තිබිච්ච උද්‍යෝගය අපිට පසුව දකින්නට බැරුණා. ඒ හින්දා මේ ඇත්තටම මේ ගහ අපි කියනවා නම් ඒ නත්තල් උදා වෙන අවස්ථාවේ ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒක විදුලි බුබුලුවලින් ආලෝකමත් කරලා වැඩ කටයුතු නිම කරන්නට බලධාරීන් අපෝසත් වුණා.
නත්තල් අසිරිය කොහොමද තිබුණේ ලංකාවේ අමල්? අපිට කෙටි පැහැදිලි කිරීමක් කරන්නකෝ.
ඇතරම වෙන්දට වඩා අපි බැලුවොත් කොළඹ නගරයේ මැදේ හැමතැනම වාගේ බැලුවොත් විදුලි බුබුලු වලින් ආලෝක කරලා ඒ වගේම හන්දිවල නත්තල සම්බන්ධයෙන් ඒ සරසිලි වෙන්දට වඩා තිබුණා. ඒ එක්කම වෙළඳ කටයුත්තක් හැටියට වෙන්දට නොවිච්ච ප්‍රමාණයේ උද්‍යෝගයක් තිබිච්ච බවත් අපිට සඳහන් කරන්න පුළුවන්. කොළඹ නගර මැදේ අනෙකුත් ස්ථාන කිහිපයක ලොකු නත්තල් ගස් නිර්මාණය කරලා ඒවා විවෘත කිරීම කටයුතුත් සිද්ධ වුණා. ඊට අමතරව ජාතික නත්තල් උත්සවය පැවතුණ මීගමුවේදී ඒකට ජනාධිපතිතුමාත් සහභාගී වෙලා තිබුණා. ඒක නත්තල් දිනට දින දෙකකට විතර කලින් තමයි ඒ නිල කටයුත්ත සිද්ධ වුණේ. ඊට අමතරව රට පුරාම අපි දුටුවා ඒ නත්තල ආශ්‍රිත සැරසිලි වෙනදට වඩා සෑහෙන ප්‍රමාණයක් අපිට දකින්න ලැබුණා.
හොඳයි, නත්තල් අසිරියෙන් අනතුරු අපි විමසා බලමු අනිකුත් දේශපාලනික උණුසුම් මුහුණුවරක් ගත්ත තොරතුරු මොනවද කියලා. කාලයක් තිස්සේ ආන්දෝලනයට ලක් වෙලා තිබුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා කොළඹදී වෙඩි තබා මරා දැමීමේ නඩුවේ විත්තිකරුවන් නිදහස් වීමේ සිදුවීම මේ අතරින් සුවිශේෂීත්වයක් ගන්නවා. ඒ අනුව මේ සඳහා චෝදනා ලැබූ නාවික හමුදාවේ නිලධාරීන් ඇතුළු ඒ අදාළ පාර්ශ්ව සඳහා චෝදනා ගොනු කිරීමකින් තොර ඔවුන්ට නිදහස ලැබුණා. ඇත්තටම අමල් අපි දැනගන්නට කැමති මේක දැන් මේ සෑහෙන කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පැවතුණු නඩුවක්. කොහොමද මේ සියලුම දෙනා චෝදනා රහිතව නිදහස් වුණේ කියලා, කුමක්ද නඩු තීන්දුව හරහා වාර්තා වන කරුණු?
දිලක්ෂි, මේකේ මේ නඩුව මාසයක විතර කාලයක් එක දිගටම නඩුව කතා කරා. ඊට පස්සේ ජූරි සභාවක ඒකමතික තීන්දුව අනුව තමයි මේකේ සියලුම චූජිතයන් නිදොස් කොට උසාවියෙන් නිදහස් කරන්නේ. මෙතන මුලින්ම 6 දෙනෙක් මේ චෝදනාවට ලක් කරලා තිබුණා. ඒකෙන් 3 දෙනෙක් හිටියා නාවික හමුදාවේ හිටපු නැවියන්. ඒ එක්කම පොලිස් නිලධාරියෙකුත් හිටියා. සිසු පුද්ගලයන් ඔක්කොම 6 දෙනෙක් හිටියා. මෙතන සාක්ෂි වලින් සඳහන් වුණා හුණු පිටියේ නාවික හමුදාවට අයත් බුද්ධි අංශයක් විසින් පවත්වාගෙන ගියපු ස්ථානයක් හරහා තමයි මේ රවිරාජ් මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධීකරණය කරේ. ඒ එක්කම ඔහු ඝාතනය කළාට පස්සේ ඝාතනයට සඳහා පාවිච්චි කරපු ත්‍රිරෝද රථය, තුවක්කුව, ඒ සියලුම දේවල් මේ ස්ථානයට නැවත ගෙනාවයි කියලා. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයක මේකට තිබිච්ච දායකත්වය පිළිබඳව මේ නඩුවේ දිගින් දිගටම කතා වුණා. මේ නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥයන් මුලින්ම විරෝධයක් පෑවා මේ නඩුව ජූරි සභාවක් ඉදිරියේදී කැඳවීම. මොකද අවුරුදු 10කට පස්සේ සිද්ධිය වෙලා අවුරුදු 10කට පස්සේ මේ විදිහකට ජූරි සභාවක් ඉදිරියේ මේ කටයුත්ත කිරීම ඔවුන් දුටුවේ සාධාරණ ඉෂ්ට කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැයි කියලා. විශේෂයෙන්ම මේ මෙතන දෙමළ ජාතික මන්ත්‍රීවරයෙක්ට හමුදා විසින් කලායයි කියන මේ ඝාතනය සම්බන්ධයෙන් සිංහල භාෂාව පමණක් කතා කරන ඒ ජූරි සභාව වෙනුවට මෙතන වින්දිත පාර්ශවෙන් බලාපොරොත්තු වුණේ අපි කියනවා ට්‍රයල් ඇට් බා, එහෙමත් නැත්නම් විනිසුරු මඩුල්ලක් මගින් මේ නඩු විභාගයේ පවත්වන්නට කියලා. නමුත් ඒ මූලික විරෝධතාවයට අධිකරණ එකඟුනේ නැහැ. ඉතින් මේ විදිහට ජූරි සභාවේ ඒකමතික තීන්දුව අනුව තමයි මේ නඩුවේ මේ විත්තිකරුවන් 5 දෙනෙක්, අතර මෙතන විත්තිකරුවන් 6 දෙනාගෙන් එක විත්තිකරුවෙක් පොලිසියේ රළහම කෙනෙක්, ඔහු පසුව රජයේ සාක්ෂිකරයෙක් බවට පත් වුණා. ඉතින් ඒ අනුව තමයි වැඩිපුරම මේ නඩුව පවත්වාගෙන ගියේ. මෙතන වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අපලක් ගොනු කිරීම සඳහා කටයුතු කරන්නට කියලා ඉල්ලලා තියෙනවා. මෙතන ඇත්තම ඔහු ඒ ඉල්ලීම කරාට අපිට දැනගන්න තියෙන විදිහට රජයේ පැත්තෙන් තමයි, ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට තමයි මේ පිළිබඳ අපලක් ඉදිරිපත් කරන්නට වෙන්නේ. ඒ අවස්ථාවේදීත් ඒ වින්දිත පාර්ශ්වය වෙනුවෙන් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඔහු ඇත්තටම නීතිඥයෙක් හැටියටත් මේ නඩුවට සහභාගී වුණා. ඉතින් ඔහු අපලක් සම්බන්ධයෙන්ුත් ඔහු ඉදිරිපත් වීමට නියමිතයි.
අමල්, මේ තවත් කතාවක් තියෙන ඔය සිදුවීම හා සමගාමීව මේ සිදුවීමට සම්බන්ධයයි චෝදනා ලැබී සිටින එක් අයෙකු රටින් පැන ගිහිල්ලා තියෙනවා කියලා. ඒ පැන ගිහිල්ලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවට කියලා. ඔබට මේ සම්බන්ධයෙන් යම් කිසි කරුණක් වාර්තා වෙනවද? කවුද ඒ පුද්ගලයා කියලා?
ඔව් දිලක්ෂි, ඇත්තටම මේකේ සැකකරුවන් 5 දෙනාගෙන් 3 දෙනෙක්ම උසාවියේ පෙනී හිටියේ නැහැ මේ නඩුව යන අතරතුරේදී. ඒ 3 දෙනාගෙන් එක පුද්ගලෙක් පොලිස් නිලධාරියෙක් හැටියට නම් කරලා තියෙනවා. ඔහු ෆේබියන් රොයිස්ටන් තුසේ නම් බර්ගර් ජාතික පොලිස් නිලධාරියෙක් හැටියට තමයි හඳුන්වලා දුන්නේ උසාවියේදී. මේ පුද්ගලයා මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ කොහේ හරි හැංගිලා ඉන්නවයි කියලත් උසාවියට වාර්තා වුණා. ඉතින් නමුත් ඔහුත් ඇත්තටම මේ නඩු තීන්දුවේදී ඔහුවත් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. හැබැයි ඔහු පිළිබඳ ආගිය අතක් පිළිබඳව නිශ්චිත තොරතුරක් උසාවියට වාර්තා වුණේ නැහැ.
එතකොට මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධව අපිට තොරතුරු ආකාරයෙන් වාර්තා වෙද්දී මේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ුත් නඩු විමසීම් කටයුතු පසුගිය කාලයේදී සිදු වුණා. සිරුර ගොඩ ගැනීම පවා සිදු වුණා. මේ සම්බන්ධව විශාල ආන්දෝලනයක් ශ්‍රී ලංකාව තුළත් අන්තර්ජාතිකවත් ඇති වුණා අපිට මතකයි. මේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට විශාල වශයෙන් චෝදනා තියෙන කාලෙක වසර 2008 දී ලසන්ත වික්‍රමතුංග මහතා සහ ඒ කාලේ ජනාධිපති වෙලා හිටිය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති දුරකථන සංවාදයක යම් කිසි වූ හඬපටයක් අන්තර්ජාලයට එක් කළ තිබුණ එක්තරා පුද්ගලයෙක් විසින්. මේ සම්බන්ධවත් විශාල කතාබහක් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ ඇති වෙලා තිබුණා. මොකක් තමයි ඇත්තටම මේ හඬපටයට පසුගාමීව තියෙන කතාබහ? අපි දැක්කා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා එක්තරා මාධ්‍යයකට කියනවා වෙන්න ඇති, මට මතක නැහැ හරියටම ඔය සාකච්ඡාවද කියලා. නමුත් මමත් ලසන්තත් නිතර කතාබහ කළා කියලා. මේ හඬපටේ හදිස්සියේ මේ ආකාරයෙන් අන්තර්ජාලයට එක් කිරීමේ හේතුව මොකක් විදිහටද වාර්තාවන්නේ? ඒ වගේ මේ හඬපටේ පසුපස තියෙන කතාවක් තියෙනවා නම් එයත් අපි දැනගන්න කැමතියි මේ අවස්ථාවේදී.
ඔව් දිලක්ෂ මේ හඬපටිය කියන්නේ ඇත්තටම හිටපු ජනාධිපතිවරයා සහ ලසන්ත වික්‍රමතුංග අතර දුරකථන සංවාදයක් කියලා තමයි බැලු බැලමටම අපිට මේක පෙනෙන්නේ. මේ පිළිබඳ තහවුරු කර ගැනීමක් අවශ්‍ය නම් ඒක මේ වෙනකොට හිටපු ජනාධිපතිවරයා ලබා දීලා තියෙනවා. ඔහු කියලා තියෙන ඔහුත් මේ හඬපටියට අහුම්කම් දුන්නා. ඔහුට විශ්වාස කරන්න පුළුවන් මේක ඔහුත් සමග කරපු සාකච්ඡාවක් කියලා. ඉතින් ඒ පැත්තෙන් හඬපටියේ අනන්‍යතාවය පිළිබඳව තහවුරු කිරීමක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. නමුත් මේකේ අන්තර් පිළිගතයේ පිළිබඳ ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. මොකද මේකෙන් යමෙක් උත්සාහ කරනවා වන්නට පුළුවන් හිටපු ජනාධිපතිවරයාත් ලසන්ත වික්‍රමතුංගත් කුළුපගු විදිහට මේ දුරකථනයෙන් කතා කරනවා නම් එහෙනම් මේ සඳහා ඔහුගේ ඝාතනයට රජපක්ෂ ආණ්ඩුවේ සම්බන්ධයක් තියෙන විදියක් නැහැයි කියන අදහසක් ලබා දෙන්නටත් පුළුවන්. නමුත් මේ හඳපටියේ තියෙන විශේෂත්වය තමයි දෙදොක්ෂි මේක කවුරු හරි විසින් උත්සාහ කරලා තියෙනවා යම් යම් කොටස් මකන්න. මොකද ඒ සමහර පුද්ගලයන්ගේ නම් කියන ස්ථානවල ඒ වචන කපා හරින්නට සූක්ෂම විදියට කටයුතු කරලා තිනු. අපිට මේ හඬපටියට අහුන්කන් දීමේදී එක එල්ලෙම හිතා ගන්න බෑ කවුරු සම්බන්ධයේද මෙතන සාකච්ඡා කරන්න කියලා. මේ දෙපළ කතා කරන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ළඟම ඔහුට ළඟම සම්බන්ධකමක් තියෙන පුද්ගලයෙක්ගේ දූෂිත ක්‍රියාවක් සම්බන්ධයෙන්. ඉතින් මෙතන ලසන්ත වික්‍රමතුංග ඒ පිළිබඳ හෙළිදරව්වක් කිරීමට යන බව හෝ ඒ පිළිබඳ ඔහුගේ පුවත්පත හරහා යම්කිසි කාරණාවක් එළි දැක්වීමට ඉදිරිපත් වෙන බව ඉංගියක් මෙතන ලබා දීලා තියෙනවා. නමුත් මේ කවුරු සම්බන්ධෙන්ද කියන එක නිශ්චිත වශයෙන් අපිට හොයන්න බෑ. මොකද ඒ වචන කපා හැරලා තියෙනවා මේ හඬපටිය. ප්‍රශ්න තියෙන්නේ ඇයි මේ වගේ වෙලාවක ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය ඉතාමත්ම තීරණාත්මක ස්ථානයකට ඇවිච්ච වෙලාවක මේ හඬපටිය මුදාහැරීමේ අරමුණ මොකද්ද කියන එක නම් ඊතරම් පැහැදිලි නෑ. නමුත් ලසන්ත ඝාතනය වෙච්ච අවස්ථාවේදීමත් ඒවකට හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ඒක ඔහු ප්‍රකාශ කළා තිබුණේ මේ මගේ මිත්‍රයෙක් ඒ නිසා ඔහු මරන්නට මට හෝ මගේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැහැ කියලා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා. නමුත් මේ විදිහට මේ වගේ හඬපටියක් අන්තර්ජාලයට නිර්නාමිකව මුදා හරින්නට මේ පියවරක් ගත්තේ ඇයි කවුරු වෙනුවෙන්ද කාව ආරක්ෂා කරන්නද කියන එක එච්චර හරියට පැහැදිලි නෑ දිලෘක්ෂ.
පසුගිය සතියේ සිදුණු සිදුවීම් අතරින් තවත් විශේෂ අවධානයකට ලක් වුණු සිදුවීමක් බවට පත් වුණා. ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපකේ මහතා විසින් කැඳවනු ලැබූ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවක්. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඔහු මූලික කරගෙන තිබුණේ ටික කාලයකට කලින් එක්තරා අනාවැකි කරුවෙකු යයි මේ වෙනකොට අන්තර්ජාලය හරහා විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන සිටින විජිත් විජේමුනි රෝහණ කියන පුද්ගලයා විසින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා පළ කරපු අනාවැකි ඔහු සඳහන් කළ ලබන වසරේ ජනවාරි මාසේ 17 වෙනිදා වෙනකොට වත්මන් ජනාධිපතිවරයා ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතයි කියලා මේ ජ්‍යොතිෂ විද්‍යානුකූලව. ඉතින් මේ සම්බන්ධව මේ කාරණාව මූලික කරගෙන තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවලා තිබුණේ. මේකත් බොහෝ අවධානයට ලක් වුණු කතාවක් බවට පත් වුණාමල් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇයි මෙවැනි වූ කාරණාවක් මූලික කරගෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවුවේ කියලා. ඇත්තට මොකද්ද මෙහිදී සිද්ධ වුණේ?
නිමල් බෝපගේ ලේකම්වරයා මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ මේ වෙනකොට ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ඒ අනාවැකි පළ කරන හිටපු නාවික හමුදා සෙබලවන විජිත් විජිතමුනි රෝහණ ද සිල්වා අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවලට මුදා හැරපු වීඩියෝ පට සම්බන්ධයෙන් මේ වීඩියෝ පට වලින් ජනාධිපතිවරයා ජනවාරි මාසේ අග වෙනකොට අකල් මරණයකට ගොදුරු වීමට නියමිතයි කියන එක තමයි ඔහු දුක් අවස්ථාවල ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ සඳහා විජිතමුනි ද සිල්වා ඔහු පාවිච්චි කළයි කියන ඒ ජ්‍යොතිෂයේ කරුණු කාරණා එකින් එක අරගෙන ඒ කරුණු බිඳහෙලීමට තමයි නිමල් බෝපගේ මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ. නිමල් බෝපගේ ඇත්තටම මේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් පොතක් අරගෙන ජනමාධ්‍යවේදී නිදරහට ඇවිල්ලා කිව්වා මේ පොත පාවිච්චි කළා අපි ජ්‍යොතිෂය ගැන බැලුවත් මේ ප්‍රකාශ කරලා තියෙන අනාවැකි ඒව ඇත්තටම ජ්‍යොතිෂය අනාවැකි නෙමෙයි. ඔහු දේශපාලනමය වශයෙන් යම්කිසි කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්. ඒ නිසා මෙතන ඇත්තටම ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැස්මක් තියෙනවා දෝ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්න කරලා ඔහු කියා සිටියා මේ සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයාට ඍජුවම පැමිණිල්ලක් කළා. මොකද මීට මාස දෙකකට කලින් මෙවැනිම පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළාට ඒ පිළිබඳ කිසි දෙයක් කිසි පියවරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත්ත බවක් පෙනෙන්නට නැති නිසා ඔහු මේ විදිහට පුවත්පත් සාකච්ඡාවක් කැඳවලා මේක දැනට සමාජ වෙබ් අඩවිවල පමණක් තිබිච්ච කාරණාවක් ඔහු ප්‍රධාන ධාරාවේ පුවත්පත් වලට ඒ වගේම මාධ්‍යයට මේ අවස්ථාවේදී ඒ කාරණාව රැගෙන ඇවිත් කියන්නට උත්සාහ කරේ. මේ විදිහට ජනාධිපති ඝාතනය කිරීමට වෑයමක් තියෙනවා. ඒ පිළිබඳ ජනතාවගේ මනස ඒ පැත්තට යොමු කිරීම නැත්නම් මනස හැඩගැස්වීමට මේ පුද්ගලයා කටයුතු කරනවා. ඒක කුමන්ත්‍රණයක් කියලා තමයි මේ පුවත්පත් සාකච්ඡාව පැවැත්වුවේ. හැබැයි මෙතන විශේෂ කාරණා වෙන්නේ මේ පුවත්පත් සාකච්ඡාව තියලා විනාඩි කිහිපයක් යන්න මැද්දෙන් ජනාධිපති ලේකම්කාරී නිලධාරීන් විසින් ජනමාධ්‍යවේදීන්ට දුරකථනයේ නමතලා කිව්වා ලේකම්වරයාගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලය වගකීම බාරගන්නේ නැහැ. ඔහු තනියම කරපු කාරණාවක්. ඒ නිසා මේ කියපු කාරණා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඒවා හරි කරුණු බවට තහවුරු කරන්නේ නැහැයි කියලා.
අමල් එතකොට අර මේ විජිත් විජේමුණි රෝහණද සිල්වා කියන පුද්ගලයා පිළිබඳවත් කිසිම ඉතිහාසයක් තියෙනවා අපි දන්නා තරමින්. ඔහු තමයි අර 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරද්දී ශ්‍රී ලංකාවට පැමිණුණු ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාට තුවක්කු බඳින් පහර දුන්නේ නාවික සෙබලා. ඉතින් ඔහුගේ අතීතයත් අරගෙන තමයි මිනිසුම ඔහු පිළිබඳව යම් යම් විවේචනවල නිරත වන්නේ. අපිට මතකයි මේ විජිත් විජේමුණි රෝහණද සිල්වා කියන පුද්ගලයා රහස් පොලිසියෙන් කටයුත්තර ලබා ගැනීමකට පවා බඳුනුනා නේද මේ අනවැකි පළ කිරීම හේතුවෙන්?
ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා තියෙනවයි කියලා ඔහුගේ ඔබ කිව්ව විදිහටම සාක්ෂි සටහන් කරගත්තයි කියලා වාර්තා වෙනවා. නමුත් නිමල් බෝපගේ ලේකම්වරයා කියන්නේ ඒ පිළිබඳව පොලිසිය හරි පියවරක් අරගෙන නැtei කියලා. ඉතින් විජිතමුණි රෝහණ සිල්වා ජ්‍යොතිෂය පාවිච්චි කළා ඔහු ප්‍රකාශ කර තියුණයි කියලා කියනවා. හිටපු ඉන්දියා ග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඒ වගේම ඔහුගේ මව වන ඉන්දිරා ගාන්ධි මේ දෙපළ ඝාතනය වෙන අවස්ථාවේදී ඒ එක්කම ශ්‍රී ලංකාවේ ලලිත් වෙතලත්මදී සහ ගාමිණී සනායක හිටපු ඇමතිවරු ඝාතනය වෙන අවස්ථාවෙත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වෙන අවස්ථාවෙත් ඔවුන්ගේ හඳහනේ තිබිච්ච ඒ ග්‍රහ පිහිටීම මේ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ග්‍රහ පිහිටීමට සමානයි කියලා ඔහු ප්‍රකාශ පත් කළා තියෙනවා. නමුත් නිමල් බෝපගේ උත්සාහ කරලා කියන්නට ඒ සියල්ල වැරදි. දැනට ජනාධිපතිවරයාගේ ඒ හඳහනේ තියෙන ග්‍රහ පිහිටීම දැනට ඝාතනයට ලක්වෙච්ච පුද්ගලයන්ගින් මේ අවස්ථාවේ තිබිච්ච ග්‍රහ පිහිටීමට වඩා හාත්පසින්ම වෙනස් කියලා. ඉතින් නිමල් බෝපගේ උත්සාහ කරනවා ඇත්තටම ජ්‍යොතිෂය කරුණු පාවිච්චි කරත් ඒ පැත්තෙනුත් දෛවඥයෙක් හැටියට හඳුන්වන මේ හිටපු නාවික හමුදා සෙබලා ඔහුගේ කරුණු වැරදි කියනට ඔහු මේ පුවත්පත් සාකච්ඡාව උපයෝගී කරගත්තා.
දැන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔය කාරණාවට අමතරව අමල් තවත් කාරණාවක් එළියට ආවා. මේ නිමල් බෝපගේ මහතා තවත් කාරණාවක් මතු කර සිටියා. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට කුලී පදනම් මත වාහන ලබා දීමට මේ අදාළ ගිවිසුමට මම අත්සන් කරන්නේ නැහැයි කියලා. මේකත් පාර්ලිමේන්තුව තුලත් අමාත්‍යවරුන් අතරත් විශාල කතාබහකට ලක් වුණා. අමාත්‍යංශ ලේකම්වරයා කොහොමද මේ වගේ තනි තීරණ ගන්නේ? මේක හැමෝගෙම අනුමැතිය මත නිකුත් කරන ලද අමාත්‍යංශ චක්‍ර ලේකයක්. ඇයි මේකට ඔහුට අත්සන් කරන්න බැරි කියලා? දැන් මේ කාරණාව සම්බන්ධනොත් නිමල් බෝපගේ මහතා විවේචනයට ලක් වෙනවා. ඒ පිළිබඳවත් අපි ටිකක් කතාබහ කරමුද?
ඔව් දිලක්ෂි, මේ පුවත්පත් සාකච්ඡාව පාවිච්චි කරලා ඇත්තටම මාධ්‍යවේදී නෝගෙන් ප්‍රශ්න කරා මේ වාහන මිලදී ගැනීම එහෙම නැත්නම් වාහන කුලී පදනමක් මත ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවලා තියෙන අලුත්ම තත්ත්වය. මෙතන ප්‍රථම වතාවට නිමල් බෝපගේ ලේකම්වරයා තහවුරු කළා ඔහුට අග්‍රාමාත්‍යවරයා ඔහුගෙන් ඉල්ලීමක් කළා තියෙනවා කියලා. මේ වාහන 58 ලබා ගැනීම අනුමත කිරීමට අවශ්‍ය තමන්ගේ අත්සන මේ ලිපිගොනු වලට ලබා දෙන්න එහෙම කරන්න බැරි නම් තමන්ගේ තනතුරෙන් ඉවත් වෙන්න කියලා ඔහු කිව්වේ. අග්‍රාමාත්‍යවරයා ඔහුට කිව්වයි කියලා සයින් ඕ රිසයින් කියලා. මෙතනදී නිමල් බෝපගේ කියා සිටින්නේ මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී 58 දෙනෙකුට මාසයකට ලක්ෂ 7කට වඩා අධික මුදලක් වියදම් කරලා මේ විදිහට සුඛෝපභෝගී වාහන ලබා දීමට ඔහු එකඟ වෙන්නේ නැහැ. මොකද මේ කල්බදු ක්‍රමයට ගන්න වාහන මාස 60ක් ඇතුළත ගෙවීමටයි නියමිතව තියෙන්නේ. නමුත් මේ දැනට තියෙන පාර්ලිමේන්තුවේ ආයු කාලය මාස 45ක් නිසා ඔහු ඊළඟ පාර්ලිමේන්තුවට බලපාන විදියට මේ විදියට වාහන ලබා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් හැටියට ඔහු මේ කටයුත්තට තමන්ගේ ඒ අත්සන ලබා දෙන්නේ නැහැයි කියලා. ඊට අමතරව ඔහු කියන්නේ මේ වාහන ලබා ගැනීමේදී ඒ සම්බන්ධ ප්‍රසම්පාදන කටයුත්තේදී ඔහු කිසිම දායකත්වයක් ලැබපු නැති නිසා මේ පිළිබඳ ඔහුට ඒකේ අවසාන වගකීම දරන්නට බැරියයි කියලා ඒකම ඔහු සඳහන් කරනවා. මේ වාහන ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් වෙනත් අදහසක්, ඒ කියන්නේ වක්‍රව කියන්නට උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාත් මේ ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්න කරලා ඒකට විරෝධය පාලා තියෙනවා. ඒ කරුණු හේතු කොටගෙන ඔහු මේකට කිසිසේත්ම අස්සම් කරන්නේ නැහැ. ඔහුක මම ලේකම් වෙලා ඉන්නතුරු මම මේක අස්සම් කරන්නේ නැහැ කියලා. ඒ දෙකම වෙන්නේ නැහැ කියන එක තමයි ඔහු මේ පුවත්පත් සාකච්ඡාව තුළින් අවධාරණය කරන්නට යොමු වුණේ.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත පිළිබඳව විශාල කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. මේ පනත හේතුවෙන් පළාත් සභා බලතල අභියෝගයට ලක් වෙනවාය කියන කාරණාව තමයි අපිට මතුවන්නේ. ඒත් එක්කම මේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පතත් එක්කම මතුවෙන තවත් කතාබහක් තමයි මේ සුපිරි අමාත්‍යවරයෙකු බිහි වෙනවාය කියලා මේ පනත් කෙටුම් පතේ. මේකත් විවේචනයට ලක් වෙලා තියෙන කාරණාවක් අමල්. මොකක්ද මේ සම්බන්ධව පක්ෂ විපක්ෂ මතවාද මේ වෙනකොට තියෙන?
දිල්ලුක්ෂි, ඇත්තට මෙතන මේ සංවර්ධන විශේෂ විධිවිධාන කියලා ගෙනත් තියෙන්නේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා ආයෝජන මණ්ඩලය පිළිබඳ කටයුතු ඉක්මන් කිරීම සඳහා වැඩි බලතල තියෙන ආයතනයක් බිහි කරන්න. ඒක මේ මැතිවරණ ප්‍රකාශයේ තිබුණ සංවර්ධනය සඳහා වූ ඒජන්සියක්, ඒජන්සි ෆෝ ඩෙවලප්මන්ට් කියලා ආයතනයක් ආයෝජන මණ්ඩලයට තියෙන බලතල එකතු කරපු ඒ එකම අනෙකුත් අමාත්‍යාංශවලට වලින් දැනට කරන කරුණු කාරණා සම්බන්ධයෙන්ුත් බලය එක තැනකට ගෙනල්ලා ගොනු කරලා මේ සංවර්ධනය සඳහා වූ ඒජන්සිය බිහි කරන්නට. ඉතින් ඒක අවුරුදු 3ක කාලයකට සීමා කරලා තමයි ස්ථාපිත කරන්නට යෝජනා වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ කෙටුම්පත සකස් කරලා තියෙන්නේ. නමුත් මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමට නම් රටේ තියෙන සියලුම පළාත් සභාවල ඒකට අනුමැතිය අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙනකොට අපි දන්නවා උතුරු පළාත් සභාවත් ඒ එක්කම දකුණේ පළාත් සභාවත් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ විට ඒකට විරුද්ධව යෝජනා ඒ පළාත් සභාව ඇතුළත සම්මත කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්ද කියන ප්‍රශ්නය දැන් මතුවලා තිබුණා. නමුත් අග්‍රාමාත්‍යවරයා මේ වෙනකොට පළාත් සභාවල ප්‍රධාන මන්ත්‍රීන් කීප දෙනෙක් සමග සාකච්ඡා පවත්වලා ඔවුන්ට පොරොන්දුවක් ලබා දීලා තියෙනවා මේ දැනට තියෙන කෙටුම්පත සංශෝධනයකට ලක් කරලා පළාත් සභාවල මහාමැතිවරුන්ගේ ඔවුන්ගේ අදහසුත් අරගෙන අලුත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවයි කියලා. නමුත් මෙතනදී විපක්ෂයේ විවේචනය වෙලා තියෙන්නේ මේ තුලින් ආණ්ඩුව උත්සාහ ගන්නවයි කියලා අලුත් සුපිරි අමාත්‍යවරයෙක්. ඒ කියන්නේ අපි දන්නවා මේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට අමතරව මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට කිසිම වෙනත් විශේෂ වරප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඔහු කරන පාර්ලිමේන්තුවේ කරන කටයුතු සඳහා පමණයි ඔවුන්ට මුක්තියක් ලැබෙන්නේ. නමුත් මේ පනත තුළින් විෂයභාර ඇමතිවරයාට ඔහු ගන්න තීන්දුව තීරණ සම්බන්ධයෙන් ඔහු පමණක් නෙමෙයි ඔහුගේ නිලධාරීන්ටත් ඔවුන් ක්‍රියාකර කරන්නේ සත්භාවයෙන් කියලා ප්‍රකාශ කරනවන් නම් එහෙනම් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු ගැනීමට කිසිම අවකාශයක් නැහැ. ඉතින් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයේ තමයි මේකට ප්‍රධාන විදියට විරුද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව TNA එකත් අපි දකිනවා මේ වෙනකොට මේ කාරණාවට විපක්ෂයේ හැටට විරුද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මේ පිළිබඳ බොහොම දැඩි ස්ථාවරයක ඉඳලා ඔහුගේ පළාත් සභාව තමයි මුලින්ම යෝජනාවක් සම්මත කරේ මේ අග්‍රාමාත්‍යවරයාගේ මේ යෝජනාව විරුද්ධව ඒකට ප්‍රතික්ෂේප කරලා මෙවැනි සුපිරි ඇමතිවරයෙක් මුක්තියක් සහිත මුළු රටේම සංවර්ධන කටයුතු වලට කෙලින්ම ඍජුවම ඇඟිලි ගහන්න පුළුවන් විදියේ බලතර ඇති පුද්ගලයෙක් නිර්මාණය කරනවට ඔවුන් විරෝධය පළ කරලා තියෙනවා. මොකද මේ පළාත් සභාවලට අයිති බලතලත් මේ පනත තුළින් ඇමතිවරයාට පවරා ගැනීමේ අයිතිය තියෙනවා කියන චෝදනාවත් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා.
දැන් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පතට අමතරව යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් විවිධ කතාබහ ඇහෙනවා. ඔබට මතක ඇති ගියවර අපි මේ සම්බන්ධව යම් කිසි වූ සඳහනක් කරා. එහිදී අපි සඳහන් කළා මේ ව්‍යවස්ථා සංශෝධන තාම මේ වෙනකොට ඉදිරිපත් කළ නැහැ, කෙටුම් පතක් යම් යෝජනා මාලාවන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. කෙසේ හෝ මේ ගෙවිලගේ සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනායකවරුන් හමු වීමට ගියා මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා. මොනවද එහිදී අවධානයට ලක් කළ කරුණු කියලා අපි දැනගන්න කැමතියම?
ලක්ෂි, මෙතන ඇත්තටම අග්‍රාමාත්‍යවරයා නායක ස්වාමීන් වහන්සේලා හම්බ වුණේ දැන් ගේන්නට යන අලුත් ව්‍යවස්ථාවට භික්ෂු සභාවේ සහාය ලබා ගැනීම අරමුණින්. මෙතනදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඍජුවම අහපුවම මොකද්ද ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කළේ? ඔහු ඒ ගැන කෙලින් පිළිතුරක් දුන්නේ නැහැ. ඔහු කියන්නට උත්සාහ කරේ තමන් ස්වාමින් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන කාරණා පමණයි. නමුත් මේ හමුවට පස්සේ ස්වාමින් වහන්සේලා ජනමාධ්‍යයට ප්‍රකාශ කරේ නායක හාමුදුරුවෝ මේ අවස්ථාවේදී අලුතෙන් ඇති කරන්නට එන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකේ අඩංගු යුතු මූලික කාරණා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට උපදෙසක් ලබා දුන්නේ. ඒ අනුව රටේ ඒකීය භාවයට හානි වෙන කිසිම කාරණාවක් මේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නැහැයි කියන පොරොන්දුව අග්‍රාමාත්‍යවරයාගෙන් උන් ලබා ගත්තා. ඒ එක්කම ශ්‍රී ලංකාවේ දැනට ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබා දීලා තියෙන ඒ සුවිශේෂ ස්ථානය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවයි කියන ඒ ප්‍රතිඥාවත් ඔවුන් ලබා ගත්තයි කියලා. අතර මේ වෙනකොට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසිම කෙටුම් පතක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ පාර්ලිමේන්තුවේ කොමිටියක් විසින් පත් කරපු තවත් කොමිටි 6ක වාර්තාවන් පමණයි. පාර්ලිමේන්තුවේ ඊළඟ සැසිවාරයට කෙටුම් පතක් ඉදිරිපත් කරන අවස්ථාවකදී මේ විදිහට ස්වාමින් වහන්සේලාගේ අදහස් කැටි කරගෙන ඒ කරුණු සැලකිල්ලට අරගෙන ඒ කෙටුම් පත ඉදිරිපත් කරනවායි කියලා ඒ ප්‍රතිඥාව තමයි ස්වාමින් වහන්සේලා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ලබාගෙන තියෙන්නේ.
හම්බන්තොට වරාය ආශ්‍රිතව පවතින ඉඩම් චීන සමාගමකට බද දීමට යනවා කියන කතාවත් සුවිශාල ආන්දෝලනයක් ඇති කරලා තියෙන සිදුවීමක් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ. මේක ආකාර කිහිපයකට ඇහෙනවා මල්. ඇතැම් දේශපාලනික පාර්ශ්ව කියනවා අක්කර 15,000ක් අපි බද දෙන්නට ලෑස්ති විශාල කර්මාන්තපුරයක් සඳහා කියලා. ඒකට අනිත් පාර්ශ්ව කියනවා අක්කර 1,500ක් කියලා. ඇත්තට මොකක්ද මේ පරස්පර විරෝධිතා කතාබහ? මොකක්ද ඇත්තටම චීනයේ බලාපොරොත්තුව මේ ඉඩම් ආයෝජනය සම්බන්ධව?
දිරුක්ෂේ අතට මෙතන හම්බන්තොට වරාය ඉදිකරන අවස්ථාවේදී ඒ වරාය ආශ්‍රිත ඉඩම් ප්‍රමාණය අක්කර 1,500ක් විතර ඒ හිටපු ආණ්ඩුව විසින්ම වෙන් කළා තිබුණා මේ විදිහට විශාල කර්මාන්ත ඇති කරන. ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඒ දුර කාලයේ අවසාන වෙනකොට 2014 වෙනකොට එවකට වරාය අධිකාරිය ඇත්තටම ගිවිසුම් අස්සම් කළා තිබුණා අක්කර 1,500ක ප්‍රමාණයක කර්මාන්ත ශාලා පිහිටවන්න, විශේෂයෙන්ම සිමෙන්ති කර්මාන්ත ශාලා, ඒ වගේම අනෙකුත් බර නිෂ්පාදන කරන කර්මාන්ත ශාලා ඇති කරන්නට, ඒ වගේම උක් වගා කරන ඔය වගේ දේවල් සඳහා අක්කර 1,500ක් වෙන් කළ තිබුණා. නමුත් දැන් මේ අලුත් ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන් මේ හම්බන්තොට වරාය වාණිජමය වශයෙන් චීන සමාගමකට දීලා මේක සංවර්ධනය කරනවා නම් මේ 1,500 වෙනුවට අක්කර 15,000ක්, ඒ කියන්නේ මුලින් සැලසුම් කරා වගේ 10 ගුණයක ඉඩම් ප්‍රමාණයක් මේ චීන සමාගම් වලට ලබා දෙන ඔවුන්ගේ කර්මාන්ත ආරම්භ කිරීමට. නමුත් මේ ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ කාගේ ඉඩම්ද කියන එක. මොකද දැන් මේ වෙනකොට අපි දකිනවා හම්බන්තොට ගොවීන් දැනට පාරට බැහැලා ඒකට විරෝධතාවය දක්වනවා මේ විදිහට චීන සමාගම් වලට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන්. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා මේ අක්කර 15,000න් 98%ක්ම රජයේ සතු ඉඩම්. මෙතන 2%ක් විතර වගේ ප්‍රමාණයක් තමයි පෞද්ගලික ඉඩම් වෙන්නේ. ඒවට වන්දි ලබා දීමට රජය සූදානම්ය. නමුත් අති බහුතරය රජයේ ඉඩම් කියලා ඒක මේ හම්බන්තොට වරායේ ව්‍යාපෘතියේම සංවර්ධන කටයුතු සඳහා වෙන් කරපු, දැනටමත් වෙන් කරලා තියෙන ඉඩම් ප්‍රමාණය තමයි මේ විදිහට චීන සභාගම් වලට ලබා දෙන්නට තීන්දුව කළා තියෙන්නේ කියලා.
හොඳයි යමල්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා පසුගිය සතියේදී සිදුවුණු සුවිශේෂී කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට. අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව අද සඳුදා අපේ සාකච්ඡාවේ සුවිශේෂීත්වයකුත් තියෙනවා. මේ තමයි 2016 වසරේ ඔබ අප ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා හමු වෙන අවසාන මොහොත. අපි ඔබට හදපිරි ස්තුතිය පළ කර සිටිනවා අමල්. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ මුල සතියෙන් පස්සේ සංජීව මේ විශේෂාංගයෙන් නික්ම ගියාට පස්සේ එහි අඩුව පුරවමින් අපේ ඔස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකීය ජනප්‍රජාවට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ තත්විති පිළිබඳව සවිස්තරාත්මකව කරුණු රැගෙන එනට වෙහෙස නොබලා කටයුතු කිරීම පිළිබඳව ඔබට අපි ආයිබෝන් කියමින් සමුදෙනවා. ඒ වගේම සුබ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
එසේම වේවා දිලක්ෂ, ඔබටත් ඔබගේ අසන්නන්ටත් සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
හොඳයි මල්ලි, එහෙමනම් ආයිබෝන් අපි සුපුරුදු පරිදි ලෝවටා විශේෂාංගය හරහා ඔබව සිකුරාදා හමු වෙනවා. දිගටම එහි කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ආදරණීය අසන්නන්ට මතක් කර සිටීමට කැමැති. අපිත් එක්ක වසර 3.5ක් සම්බන්ධ වෙලා හිටියා මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා. ඔහුගේ පෞද්ගලික දේශපාලනික අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා ඔහු ඒ පිළිබඳව කැපවීමෙන් ඉදිරියට ගමන් කිරීමේ අභිලාෂයක් තියාගෙන කටයුතු ආරම්භ කිරීම නිසා අපිට ඔහුට සමුදෙනට සිදු වුණා මේ විශේෂාංගයෙන්. ඒ අනුව අපි නව වසරේ අලුත් කෙනෙක් සමගින් මේ සාකච්ඡාව ආරම්භ කරන තෙක් තමයි අමල් මේ සති කිහිපයේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ගෙන එනට අපත් සමගින් සම්බන්ධ වුණේ. ඉතින් එහෙමනම් අපි ලැබෙන සතියේ සඳුදා හමු වෙන්නේ අලුත් අවුරුද්දේ අලුත් සඳුදාවක් විදිහට. එදාට අපි තවත් අලුත් පුද්ගලයෙකු සමගින් මේ විශේෂාංගය ඔබ වෙත ගෙන එන්න සූදානම් වෙමින් සිටින්නේ. එහෙමනම් ඉතින් අපි මද විරාමයක් ලබා ගන්නවා. නැවතත් හමු වෙමු.